මම ඊළඟට මයන්ත දිසානායක ගල්වන්තුමා ඔබතුමාට විනාඩි 6ක කාලයක් තියෙනවා.
කරු මුල්ලාසන කරු මන්ත්‍රීතුමියනි, මම විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ත්‍රස්තවාදී වැළැක්වීමේ පන්ත සහ ප්‍රතිසස්තවාදී වැළැක්වීමේ පන්ත පිළිබඳව අද දීර්ඝ සාකච්ඡාවක් මෙතුරු ඇති වෙලා තියෙනවා. මම ප්‍රථමයෙන්ම ප්‍රකාශ කරන්න ඕනේ දිවංගත ගරු ගාමිසානායක මැතිතුමාගේ පුත්‍රරත්නය සහ ශ්‍රීමා දිසානායක මැතිණියගේ පුත්‍රරත්නය හැටියට අපි දේශපාලනයේ අපේ පවුලෙන් මන්ත්‍රීවරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මම පස්වෙනියට හැටියට අද කතා කරන්නේ. මම මේ අවස්ථාවේදී සඳහන් කරන්න ඕනේ ජාත්‍යන්තර සම්බන්ධතා ආංශික කාරක සභාවේ සභාපතිවරයා හැටියට මේ සභාවට මම ඉදිරිපත් කරන්න ඕනේ 2019 ජනවාරි මාසයේ ප්‍රතිත්‍රස්තවාදී පනත අපේ ආංශික කාරක සභාවට ඉදිරිපත් කරා. මේකේ බැරෑරුම් තත්වය අපි තේරුම් ගත්තා. මම ගරු මුල්ලාසන මන්ත්‍රීතුමියනි, මං උත්සාහ කරේ සියලුම දේශපාලන පක්ෂ ඒ ආංශික කාරක සභාවේ ඉන්න නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ හර එක්ක මන්ත්‍රීවරුන් එක්ක එකඟතාවයක් අරගෙන, මොකද මේක රටේ අනාගතයට බලපාන නීතියක් නිසා මම එදා බලාපොරොත්තු වුණේ සියලු දෙනාගේම එකතාවය අරගෙන රටට වැදගත් පනතක් හැටියට මේක පාර්ලිමේන්තුවට මේ පනත ඉදිරිපත් කරන්න. ලේසියෙන්ම එදා අපිට තිබ්බා මේ පනත අපි දිහා බලලා නැවතරක් පාර්ලිමේන්තුවට ඒ පනත එවන්න. ආංශික කාරක සභාවෙන් ඒ හැටියට කටයුතු කරන්න පුළුවන්. නමුත් අපිට දුන්න උපදේශකරු අගමැතිතුමා සහ විපක්ෂයෙන් ඉන්න ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුනුත් අපිට දුන්න උපදෙස් අනුව අපි තීරණය කරා යම්කිසි සංශෝධන මේ පනත ඉදිරිපත් කරන්න ඕනේ කියලා. අපි සියලු දෙනා දේශපාලනය ගැන කතා කරාට, අපි දේශපාලනය කරාට, නමුත් රටේ අනාගතය ගැන කල්පනා කරනකොට මේ සියලුම මන්ත්‍රීවරු මොන දේශපාලන පක්ෂෙන් ආවට මොන පසුබිමකින් ආවට ගරු මුල්ලාසන මන්ත්‍රීතුමියනි, අපි රට ගැන කල්පනා කළා තමයි අපි කටයුතු කරන්න අවශ්‍ය. ඒ නිසා ජනවාරි මාසයේ පවත්වපු ආංශික කාරක සභාවේ අපි තීරණයක් ගත්තා. මේට අදාළ එක්ස්පර්ට්ස්ලා, සිවිල් සමාජයේ ඉන්න පිරිස් ඊළඟ සභාව තියෙන අවස්ථාවේදී කැඳවලා ඒගොල්ලන්ගේ අදහසත් ලබා ගන්න. අනිකුත් දේශපාලන පක්ෂවල ඉන්න නියෝජිතයන්ත් ආරාධනා කළා ඒගොල්ලන්ගේ අදහසත් ලබා ගන්න. මොකද අපි හදන පනත සියලු දෙනාම එකග වෙන්න පුළුවන් මේ රටේ අනාගතය වෙනුවෙන් කල්පනා කරන පනතක් වෙන්න වෙය යුතු බව අපි එදා ගත්ත තීරණ නිසා. ගරු අගමැතිතුමාත් එක්ක අපි සාකච්ඡා කළා, තීරණය කරා, කථානායකතුමාගේ අනුදැනුම ඇතුව ඒ අවශ්‍ය කරන සියලුම කටයුතු කැඳවන්න. ඔබතුමිය දන්නවා සමහර ආංශික කාරක සභාවල මන්ත්‍රීවරුන් පැමිණෙන්නේ නැහැ. නමුත් මේ ත්‍රස්ත විරෝධී පනත නිසා විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට අපි ආරාධනා කරා එන්න කියලා. මේ ගැන අපි කතා කරන්න ඕනේ නිසා. ගරු මුල්ලාසන මන්ත්‍රීතුමියනි, යසන්ත කෝදාගොඩ මැතිතුමා තමයි මේකේ පළවෙනි ඒ ඩ්‍රාෆ්ට් එක හැදුවේ. මම කියන්න කැමති මේ මාස 4 තුල අපි සියලු දෙනාම මේකට සම්බන්ධ කරගෙන හමුදාවේ නිලධාරීන් සම්බන්ධ කරගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ කරගෙන විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් සම්බන්ධ කරගෙන ලීගල් ඩ්‍රාෆ්ට්මන් ඒ දෙපාර්තමේන්තුවේ සියලු දෙනාම එකතු කරගෙන අපි මේ පනත සංශෝධන රාශියක්, මම නැවතරක් කියනවා සංශෝධන රාශියක්, කැබිනට් මණ්ඩලයට ගියපු පනත නෙවෙයි මේ මාස 4 තුල ගරු මුල්ලාසන මන්ත්‍රීතුමියනි අපි අද සකස් කරලා තියෙන්නේ. මම දන්නවා මේ පනත හඳුන්වා දෙන්න ආණ්ඩු පක්ෂ කැමති. මම යෝජනා කරන්නේ අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමත් යෝජනා කරා අවශ්‍ය නම් සිලෙක්ට් කමිටිය තේරුම් කාරක සභාවක් පත් කරන්න කියලා. නමුත් අපේ ආංශික කාරක සභාවේ මම වගකීමකින් ප්‍රකාශ කරන්නේ අපි මේ පනතට අවශ්‍ය කරන ඒ සංශෝධන ටික අපි ඉදිරිපත් කරලා තියෙනවා. තව දුරටත් අවශ්‍ය නම් සංශෝධන ඉදිරිපත් කරන්න අපි ලෑස්ති. අපි මේක බොහොම විනිවිදභාවයෙන් මේ රටට අවශ්‍ය කරන පනතක් හැටියට හඳුන්වා දෙන්න අපි ලෑස්ති. අපි හදිසි වෙන්නේ නැහැ. තමුන්නාන්සලා දන්නවා අප්‍රේල් මාසේ 21 වෙනිදායින් පස්සේ
මේ රටේ තව විනාඩි පමණ කාලයක් තියෙනවා.
අප්‍රේල් මාසේ 21 වෙනිදායින් පස්සේ මේ රටේ ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වුණා. අපි කැමති නැහැ අනාගතයේදී කිසිම කෙනෙක් ඒ ත්‍රස්තවාදයට අසු වෙන්න. අපි අවශ්‍ය කරන බලතල ආණ්ඩුවක් හැටියට හමුදාවට බුද්ධි අංශයට ලබා දෙන්න ඕනේ. බුද්ධි අංශය කවදාකවත් අඩපණ කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. මතක තියාගන්න රට වෙනුවෙන් තාත්තා කෙනෙක් පූජා කරපු මන්ත්‍රීවරයෙක් දරුවෙක් හැටියටයි මම කතා කරන්නේ. ගරු මුල්ලාසන මන්ත්‍රීතුමියනි, මේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයනුත් සංශෝධන වෙලා තියෙනවා. අපි ඒ සංශෝධන සියලුම සංශෝධන මේ අලුත් කෙටුම්පතට ඇතුළත් කරලා තියෙනවා. මම අවසන් කරන්නම්. ඊයේ අපි ආංශික කාරක සභාව රැස් වුණා. ආණ්ඩු පක්ෂයේ සහ විශේෂයෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් ඒකට සහභාගී වුණා. මම හිතන්නේ මන්ත්‍රීවරු 20 ගණනක් විතර ඊයේ ඒ ආංශික කාරක සභාවට සහභාගී වුණා. ආංශික කාරක සභාවේ සමාජිකත්වයේ දරන්නේ නැති මන්ත්‍රීවරුනුත් ඒකට සහභාගී වුණා. හිටපු කැබිනට් ඇමතිවරු ඒකට සහභාගී වුණා. වැඩ බලන කැබිනට් ඇමතිවරුනුත් සහභාගී වුණා. මම ඒ සියලු දෙනාටම ආරාධනා කරා ආංශික කාරක සභාවට ඇවිත් ඒගොල්ලන්ගේ අදහස් දක්වන්න කියලා. ගරු මුල්ලාසන මන්ත්‍රීතුමනි, මම කිසිම කෙනෙක්ට සභාවේ සභාපතිරිය හැටියට කතා කරන්න අවස්ථාවක් ලබා දුන්නා. ඒ වගේම ඊයේ රැස්වීමේදී බුද්ධ්‍යාංශයේ ආපු ඉහළ නිලධාරින්ගුත් අමාත්‍යාංශ මට්ටමේ ආපු නිලධාරින්ටත් ලේකම්වරුන්ටත් අපි අවස්ථාවක් ලබා දුන්නා ඒගොල්ලන්ගේ අදහස් යෝජනා ඉදිරිපත් කරන්න කියලා. ඊයේ ආපු යම් කිසි අදහසක් තමයි මේ පනත හදිසි කරන්න එපා කියන එක. ආණ්ඩුවක් හැටියට මම අවසන් කරන්න. ආණ්ඩුවක් හැටියට අපි කවදාකවත් කිසිම පනතක් එක්සත් ජාතික පක්ෂෙන් ඉදිරිපත් කරනවා හෝ අනිකුත් දේශපාලන පක්ෂ වලින් ඉදිරිපත් කරන රට උචිත පනක් තමයි අපි ඉදිරිපත් කරන්නේ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. ගරු මුල්ලාසන මන්ත්‍රීතුමියනි, අනාගතයේදී මේ ගැන තව දීර්ඝ සාකච්ඡා කරලා ආංශික කාරක සභාවක් හැටියටත් ඒ වගේම ආණ්ඩු පක්ෂයේ ඉන්න අපි මන්ත්‍රීවරුන් හැටියටත් අවශ්‍ය නම් තේරුම් කාරක සභාවක් පත් කරන්නත් අපි කටයුතු කරන්න පුළුවන් කියන එක මතක් කරමින් අපිට සහාය ලබා දුන්න දිනේෂ් ගුණවර්ධන මහත්මයා ඇතුළු ඒ කණ්ඩායමටත් හිටපු ගරු කැබිනට් ඇමතිවරුන්ටත් විශේෂයෙන්ම ගරු අගමැතිතුමාටත් අගමැතිතුමාට පුළුවන් මේක ලේසියෙන් හදිසි කළා මේක කරන්න ඉක්මනට මේ පනත ඉදිරිපත් කරන්න කියලා යෝජනා කරන්න. නමුත් මම මේ අවස්ථාවේ තමුන්නාන්සලාට වගකීමෙන් ප්‍රකාශ කරන්නේ කිසි දවසක ගරු අගමැතිතුමා අපි මෙහෙම හදිසි කළා නැහැ. ඒ නිසා එහෙම පවසමින් අපිට මේකට සහාය ලබා දෙන්න මේක හදිසි කරන්න අවශ්‍ය කරන පනතක් නෙවෙයි. අද රටේ තත්ත්වය ඉතා බැරෑරුම්. නමුත් අනාගතයේදී 1979 ඉදිරිපත් කරපු ත්‍රස්තවාදී පනත සංශෝධනය කළා වර්තමානයේ ත්‍රස්තවාදීන්ට විරුද්ධව සටන් කරන්න අවශ්‍ය කරන පනතක් අපිට ඉදිරිපත් කරන්න පුළුවන් කියන තමුන්නාන්සලා මතක් කරමින් තමුන්නාන්සලා සියලු දෙනාටම ආරාධනා කරමින් අමිත් එක්ක එකතු වෙන්න කියන එක ප්‍රකාශ කරමින් නැවතරක් මගේ ස්තුතිය මගේ ප්‍රණාමය පුද කරමින් මම
ඔබ ස්තුතිය ගරු මන්ත්‍රීතුමා. ඊළඟට විමල් වීරවංශ ගරු මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 15ක කාලයක් තියෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, මට පෙර අදහස් දක්වපු මායන්ත දිසානායක ගරු මන්ත්‍රීතුමා කියන්න උත්සාහ කළේ ප්‍රතිත්‍රස්ත පනත සම්මත කර ගැනීම අවශ්‍යයි. ඒ සම්මත කර ගැනීම විසින් ත්‍රස්තවාදය මර්ධනය කරන්න ඉතා පහසු වටපිටාවක් ඇති වෙනවායි කියන එක. නමුත් ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමා දන්නවා, ඔබතුමා ඉදිරිපිටදී මේ රටේ පොලිසියේ සහ රාජ් පොලිසියේ ආරක්ෂක ප්‍රධානින් කිව්වා ඒ ආංශික කාරක සභාවේදී ත්‍රස්තවාදයේ වැළැක්වීමේ දැනට තිබෙන පනත පවත්නා ත්‍රස්තවාදය මර්ධනය කරන්න ප්‍රමාණවත් කියලා. අපිට පුළුවන් ඒක ප්‍රමාණවත් නැති කොටසක් තියෙනවන අලුතෙන් ඇතුළත්ව යුතු කොටසක් තියෙනවන දැන්තියන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට සංශෝධනයක් ගේන්න. ගෙනල්ල දැන්තියන ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතෙන් ආවරණය නොවෙන පරාසයක් තියෙනවා නම් ඒ පරාසය සඳහා සංශෝධන ගේන්න. ඒ පියවර නොගෙන ජිනීවා මානව හිමිකම් කොමිසමේ මංගල සමරවීර 30ක යෝජනාවට අවනත වුණා, යටත් වුණා. ඒ යෝජනාවේ තියෙනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න, නව ත්‍රස්ත පනතක් ගේන්න. එතකොට ප්‍රතිත්‍රස්ත පනතෙන් ත්‍රස්තවාදියාට මර්ධනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ දැනට තියෙන පනතේ තියෙන බලයවත් ආරක්ෂක අංශ වලට ලැබෙන්නේ නැහැ. ත්‍රස්තවාදී අත්අඩංගුවට ගත්තම දැනුම් දෙන්න ඕන මානව හිමිකම් කොමිසමට, ත්‍රස්තවාදී අත්අඩංගුවට ගත්තම දැනුම් දෙන්න ඕන සමීප ඥාතීන්ට, ත්‍රස්තවාදියාට. ඒ නිසා මට බාධා කරන්න එපා කරු මන්ත්‍රීතුමා, සමා වෙන්න, මගේ කාලය සීමිතයි, මට මේක කියන්න දෙන්න. ඊට පස්සේ ඔබතුමා වෙනත් කතිකෙක ලොව උත්තර දෙන්න. ඒ නිසා බොහොම පැහැදිලි, මේ ප්‍රතිත්‍රස්ත පනතෙන් ත්‍රස්තවාදය මර්ධනය කරන්න තියෙන ප්‍රතිපාදන අවමයි. හැබැයි ඒකෙන් ඉඩපාද ගන්නවා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරකම් මර්ධනය කරන්න, මේ රටේ වැඩවර්ධන මර්ධනය කරන්න, එහෙම නැත්නම් මේ රටේ අදහස් බල කිරීමේ නිදහස සීමා කරන්න. ඒ නිසායි අපි කියන්නේ මේ ප්‍රතිත්‍රස්ත පනත ගේන්න එපා. අනික ඔබ දන්නවා විපක්ෂයක් හැටියට 1000 ජාතික පක්ෂය ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය පරද්දන්න අපේ ආණ්ඩුව යුද්ධ කරන වෙලාවේ ඉදා හිටපු විපක්ෂ නායකතුමා කිව්වේ තොප්පිගල කියන්නේ කැලයක් කියලා. ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා තමයි අද ඉන්න සභානායකතුමා එදා කිව්වේ. රවි කරුණානායක මන්ත්‍රීතුමා එදා කිව්වේ කිලිනොච්චි කියලා මැදවත් කියනවා, අලිමංකට කියලා පාවංකට යනවා කියලා. එදා ජාත්‍යන්තර මුල්‍ය ආයතන ගාව ගිහිල්ලා දුන්න ණය දෙන්න එපා කියලා ලිඛිතව ඉල්ලා හිටියා. ඒ නිසා එදා ඒ ත්‍රස්තවාදය පරදවන්න තීරණාත්මක සටන යනකොට එදා තමුන්වහන්සේලා විපක්ෂයේ හැටියට රඟ දක්වපු භූමිකාව නෙවෙයි අපි මේ රඟ දක්වන්නේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක අංශ ප්‍රධානීන් හරහා එකතු කරපු වාර්තාව ගිහින් දුන්න ජනාධිපතිවරයාට. ඒකේ තියෙන යෝජනා අපි මේ ත්‍රස්තවාදය පරදවන ක්‍රියාදාමය වළක්වන්න කටයුතු කරන විපක්ෂයක් නෙවෙයි, ඒකට කකුලෙන් අදින විපක්ෂයක් නෙවෙයි, ඉතා වගකීමෙන් ඒ ක්‍රියාදාමයට විපක්ෂය ඉඳලා දිය හැකි සහයෝගය දෙන විපක්ෂයක්, විවේචනාත්මක සහයෝගයක් දෙන විපක්ෂයක්. එහෙම වෙලාවකවත් ගරු මන්ත්‍රීතුමා යුතුකමක් හා සදාචාරාත්මක අගයක් තියෙනවා මේ ඉතිරි මාස 6වත් මේ දෙපැත්ත අතර මතභේද ඇති වෙන දේවල් නොකර ඉන්න. මේ ආපදාවක් ඇති වුණාට පස්සේ නැවතයකින් ගැලවෙන්න හදන රටක් එහෙම මොහොතකවත් අපි අතර බෙදීම් හා විවාදාත්මක දේවල් නොකර ඉන්න. යම්කිසි දැනට තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යම්කිසි අඩුපාඩුවක් තියෙනවා නම් සංශෝධන ගේන්න, ඒවා නිවැරදි කරන්න. එදා හදිසි නීතියට මුළු 225ම අත ඉස්සුවේ බෙදීම් බෙදුනේ නැහනේ. ඒ වගේ දැන් තියෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනතට ඒ සංශෝධන ගේන්න. එහෙම නැතුව ප්‍රතිත්‍රස්ත පනත කියලා සාමාන්‍ය නීතියට ත්‍රස්තවාදය මර්ධනය කිරීමේ කතන්දරයේ ඇතුළෙන් වෙන ක්‍රියාදාමයක් වෙනවට අපි එකඟ නැහැ. ඒ විතරක් නෙවෙයි, දැන් තමුන්වහන්සේලා සරත් පොන්සේක මහත්තයාගේ කතාව ඇහුවම, මේ බොහෝ දෙනෙක්ගේ කතා ඇහුවම දැන් ආණ්ඩු පාලනය කරන්නේ කවුද කියන ප්‍රශ්නේ එනවා. එක වෙලාවකට හිතන මේ එතුමන්ලා කතා කරන්නේ අපි ආණ්ඩුව කරනවා කියලා හිතාගෙනද කියලා. දැන් ජනාධිපතිතුමා අයියා කියලා තියෙනවා හැම ජනාධිපති කෙනෙක්ගේම කාලේ බෝම්බ පිපුරනලු. ඉතින් ඒ කියන්නේ ඒ නිසා අනිවාර්යෙන් ඊළඟ ජනාධිපතිගේ කාලෙත් බෝම්බ පුපුරන්න ඕන. එතුමට 2015 ජනවාරියට බාර දුන්නේ බෝම්බ පුපුරන එක නතර කරපු රටක්, ත්‍රස්තවාදය පරද්දලා සාමකාමී වාතාවරණය තහවුරු කරලා තිබිච්ච රටක්. ඒ රට තමයි අවුරුදු 4 මාරක් යනකොට මේ විපත්තිදායක ඉරණමට ඇදවැට්ටුවේ. අනිත් ජනාධිපතිලට බලය හම්බ වුණේ බෝම්බ පිපිරෙනකොට, අනිත් ජනාධිපතිලට බලය හම්බ වුණේ බෝම්බ පිපිරෙනකොට. මේ බෝම්බ නොපිපිරෙන්නේ නැති රටක් තමයි බාරගත්තේ යහපාලනය කරනවයි කියලා. ඒ නිසා තවදුරටත් මේකේ වගකීමෙන් ගැලවෙන්න හදන්න එපා. ජනාධිපති අගමැති මේ හැමෝම මේ ආණ්ඩුවම මේ විපත්තිදායක තත්ත්වයට වග කියන්න ඕනේ. ඊළඟට දැන් මේ අගමැති වික්‍රමසිංහ මහත්තයා කියනවා නීති නැහැලු. 2014 ඉඳන් ISIS එක ගනුදෙනු කරපු කට්ටිය දන්නවලු. දැනගත්තට අත්අඩංගුවට ගන්න නීති නැහැලු. මෙහෙම කතා කියන අගමැති කෙනෙකුට පුළුවන් ද රටක් පාලනය කරන්න? ISIS එක කියන්නේ ලෝකේ තියෙන භයානකම ත්‍රස්තවාදී සංවිධානයක්. ඒකත් එක්ක ගනුදෙනු කරන කට්ටිය ගැන දැනන් හිටියනම් මොනව කළාද 2014 ඉඳලා මේ දක්වා? නීති නැත්තම් නීති හදන්න තිබ්බා. ඒක නොකර බලන් හිටියයි මේ රටේ දෙමව්පියෝ දරුවෝ ඉස්කෝලේට යවන්නේ නැත්තේ. මම ඉල්ලා හිටනවා පුළුවන් නම් මේ මේ ඉන්න 225 දරුවෝ ඉස්කෝලේ ගිහිල්ලාද කියලා හොයන්න. මගේ දුව මම ඇව්වේ නැහැ. යවන්න බෑ. මම හිතනවා තමුන්නාන්සලා ඔක්කොගේම දරුවෝ ඉන්නේ ගෙවල් වල. ඒ නිසා බොරු කරන්න එපා. කතෝලික කාඩිනල්තුමාගේ ඉල්ලීම පරිදි කතෝලික පාසල් බැහැව්වා. ඊළඟට ඉස්ලාම් පූජකතුමන්ලගේ ඉල්ලීම පරිදි මුස්ලිම් පාසල් කල් ගියා. එහෙම තියෙද්දි බෞද්ධ හා හින්දු පාසල් ටික විතරක් අරින්නේ ඇයි? ඇයි දෙමව්පියෝ දරුවෝ එවන්නේ නැත්තේ? අසමාන කොට සලකන්න එපා. කාඩිනල්තුමා ඒ කල් දැම්මේ හේතුවක් ඇතුව. ඒ හේතුව හැම දරුවෙකුටම අයිති. ඒ නිසා අඩු ගානේ මේ රටේ මහානායක හාමුදුරුවෝ ඉල්ලා හිටියා. ඒත් තමුන්නාන්සලා අහුන්කන් දුන්නේ නැහැ. අන්තිමට දෙමව්පියෝ තීරණය කළා දරුවෝ නොයවයි නැයි. ත්‍රස්තවාදයට බය නෙවෙයි. බෝම්බ වලට බය නෙවෙයි. මේ ආණ්ඩුව ගැන කිසිම විශ්වාසයක් නැහැ. ත්‍රස්ත ප්‍රහාර එන බව දැනගෙන ජනාධිපති තිරුපති ගියා. ත්‍රස්ත ප්‍රහාර එන බව දැනගෙන අගමැති කොහෙද එල්පිටියට වෙලා හිටියා. නුවරඑළිය හිටියා. ඒ නිසා ගරු කාරක සභා ගරු සභාපතිතුමියනි මට මේ අර පෙට්ටිය ගැන කියන්න වෙනවා කරුණාකරලා බාධා කරන්න එපා. ගරු නෑ මට වෙලාව.
ගරු සභාපතිතුමියනි ගරු මූලාසනේ සභාපතිතුමියනි දැන් මෙතුමා කතා කරනවා මේ නීති වල අඩුපාඩුවක් තියනවා කියලා. පාස්පෝර්ට් දෙක නඩුවක් තියෙන පුද්ගලයෙක් මේ අප පිට ඉන්නේ නැත්නම් නීති වල තියෙන අඩුපාඩු වල තමයි.
මෙතුමා කතා කරා.
ඕගොල්ලෝ අපේ පාස්පෝර්ට් ඔය හිටියා, ඕගොල්ලෝ දේශීය ආර්ථිකේ මැණික් මල්ල ඔය හිටියා, මහින්දගේ රත්රන් හොයන්න ලංකාව වටේ තියෙන හැම ඉඩමක්ම හාරාර හිටියා, රාජ් පොලිසියට අපි ගැන හොයන්න කිව්වා, ත්‍රස්තවාදීන් ගැන හොයන එක නතර වුණා, ඕගොල්ලෝගේ මේ මොලේ මඤ්ඤං ආණ්ඩුව ආපු එකෙන් තමයි මෙතෙන්ට මේ රට විපතට වැටුනේ. තවත් කියලා දන්නවා මුළු රටම. ඒ නිසා ගරු මූලාසන අරූඪ මන්ත්‍රීතුමියනි, දැන් බලන්න වැල්ලම් පිටියේ තම කර්මාන්ත ශාලාවේ ඉඳලා අල්ලගත්ත කට්ටිය අපහම් අප දුන්නා නමයකටද කොහෙද? මොකද්ද වෙලා තියෙන්නේ? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ නෙවෙයි උසාවියට දැන්නේ. සාමාන්‍ය දණ්ඩ නීති සංග්‍රහ යටතේ. ඇයි පොලිසිය ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ ඉබ්‍රාහිම්ගේ පුතාගේ ඉබ්‍රාහිම් කියන්නේ ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ අපේක්ෂකයා. ඉබ්‍රාහිම් සහෝදරයාගේ. ඔයාගේ අනුර දිසානායකගේ පක්ෂේ මගේ පක්ෂේ නෙවෙයි. ඕගොල්ලෝගේ සූරතල් අනුර දිසානායකගේ පක්ෂේ. එනිසා ගරු මුලසනරුවට මන්ත්‍රීතුමියනි, ඒ ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ උසාවියට නොදැම්මේ. විපක්ෂයේ මන්ත්‍රීවරු නම් මොකක් හරි පටලවලා පොදු දේපල පනතට ගැට ගහලා තමයි උසාවියට දාන්නේ. අප නොදෙන්න. අර හම්බන්තොට විරෝධතාවයක් කරා හම්බන්තොට වරාය විකුණන වෙලාවේ එබලේ මොනවද දැම්මේ පොදු දේපල පනත ගැට ගැවි කොහමද? පාරේ ටයර් එකක් පුච්චලා තියෙනවා. ඒකෙන් තාර උණු වෙලා තියෙනවා. තාර කියන්නේ පොදු දේපලක්. ඒ නිසා පොදු දේපලට හානි වෙලා තියෙනවා. අන්න දැම්ම උසාවියට. කොහමද ඒ පොලිසිය? ඒ පොලිසිය අපට එහෙම සලකනකොට මෙතන අර තඹ කර්මාන්ත ශාලාවේ හිටපු නමදනට ඇයි ත්‍රස්තවාදයේ වැළැක්වීම පනතට ක්‍රියාත්මක නොකළේ? මෙහෙම කරන්න පුළුවන් ද මේ ත්‍රස්තවාදයේ මර්ධනය කිරීම? ඒ නිසා ගරු මූලාසනාරුවේ මන්ත්‍රීතුමියනි, මේ අපි සියලු දෙනාගේම ජීවිතත් එක්ක මේ සෙල්ලම් කරන්නේ. මේ රටේ අහිංසක සාමකාමීව ජීවත් වෙන්න කැමති සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාගේ ජීවිතත් එක්ක මේ සෙල්ලම් කරන්නේ. ඒ විතරක් නෙවෙයි. දැන් මුන්නැහැලා කියාගෙන යනවා, මේගොල්ලෝ කියාගෙන යනවා මහින්ද රාජපක්ෂ ගෝඨාභය. මේගොල්ලෝ තමයි වග කියන්නේ. මේ මුවහමට ආයෙමත් අඩි බානවා. මම දැක්ක අර සරත් පොන්සේක මහත්තයා කියපු කොටමොඩල් ළඟ පිකප් දත් ගැලවීම අර අනිසියල්ල දත් දොස්තර මහත්තයා ගැන එතුමා බොහොම හොඳ උත්තරයක් දුන්නා. දැන් මේගොල්ලෝ කියන එක චෝදනාවක් තමයි. මේ තවුහීද් ජමාත් සංවිධානයේ පුත්කලයන්ට ඔත්තු සේවා මගින් මුදල් දීලා තියෙනවා. ඔත්තු සේවාවක් කියන්නේ මොකද්ද? යසර් අරෆත්ගේ රියදුරා පලස්තීනයේ නායක යසර් අරෆත්ගේ රියදුරාට මොසාඩ් එකෙන් සල්ලි ගෙව්වා. ඇයි යසර් අරෆත් ගැන තොරතුරු හොයාගන්න? රියදුරාට මොසාඩ් එකෙන් සල්ලි ගෙව්ව යසර් අරෆත්ට සැපට ඉන්නද? නෑ. යසාර්පත් ගැන හොයන්න. ඔත්තු සේවයක් කියන්නේ ඒක තමයි. හැම සැකකටයුතු සංවිධානයක් ඇතුළම පුද්ගලයන් මිලදී ගන්න බලනවා. ඔවුන් තොරතුරුකාරයෝ හැටියට ඉන්ෆෝමන්ස්ලා හැටියට පාවිච්චි කරන්න බලනවා. මේ මොලේ නැති ගොන් ආණ්ඩුව ඒ උපක්‍රම පවා මේ අයට සල්ලි දීලා තියෙනවා කියලා ඒව පවා හෙළිදරව් කරනවා. මොකද්ද ජාතික ආරක්ෂාව පිළිබඳ තියෙන වගකීම? ඒ තොරතුරු හෙළිදරව් කරාට පස්සේ නැවත ඒ යුද හමුදා බුද්ධිංශයට ඒ තොරතුරු කරුවන්ගෙන් ඒ තොරතුරු ගන්න පුළුවන්ද? පටු දේශපාලන වාසි බලන්නේ තමුන්නාන්සලා මිස කවු වෙන කවුද?
අඩුගාන ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නකදීවත් පක්ෂභේදයක් නැතුව හිතන්න පුළුවන් මනසක් තියෙන්න ඕනේ. එහෙම මනසක් අද තමුන්වහන්සේලා තියෙන බව පෙන්වන්නේ නැහැ. ඒ නිසා ගරු මූලාසුරන්ට මන්ත්‍රීතුමියනි, අනිත් එක තමයි මේගොල්ලෝ කියනවා, මං අහගෙන වජිරාභිවර්ධන මන්ත්‍රීතුමා කියනවා 71 කැරැල්ල තිබ්බා, ඒ නිසා එහෙමනම් ඊට පස්සේ සිරිමාව මැතිණිය අයින් වෙන්න ඕනේ. දෙයර්ත යුද්ධ තිබ්බා එහෙනම් අයින් වෙන්න ඕනේ. බොහොම පිපුරු අයින් වෙන්න ඕනේ. ඒ ඔක්කොටම වඩා මේක වෙනස්. මේක දවස් 12කට කලින් විදේශීය ඔත්තු සේවාවක් තමුන්නාන්සලට දන්වපු සිද්ධියක්. කලින් වෙච්ච කැරලිස් කරින් වෙච්ච සටන් එහෙම ඒවා නෙවෙයි. කතෝලික දේවස්ථානවල ගහනවා කියන එක ඒක තියෙනවා. ප්‍රසිද්ධ ස්ථානවලට පහර දෙනවා කියන එක තියෙනවා. ඒක තියෙද්දි ඒක දැනදෙනව තමයි ජනාධිපති රට ගියේ, තිරුපති ගියේ. ඒක දැනදෙන තමයි අගමැති නුවරඑළිය ගියේ. ඒ නිසා ඒ 71 සටනයි එදාම සිරිමාව මැතිණිය මුහුණ දීපු විදියයි සමබාත කරන්න හදන්න එපා. මේක තොරතුරු දැනගෙන තමන්ගේ රටවැසියන් මරා දැමීම සඳහා නිකරුණේ සිටමින් ඉඩ දීපු ආණ්ඩුවක්. ඒ පාප කර්මය වෙන කාගේ වෙන කවුරුවත් පාලකයන්ගේ අත්වල ගෑවිලා නැහැ. ඒලේ වෙන කාගේවත් පාලකයන්ගේ අත්වල ගෑවිලා නැහැ. ඒ නිසා තවත් නිකම් විකාර කතා වලින් මේකේ ගැළවීම හැදෙන්න එන්න එපා. ඒ වගේම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, කිරියල්ල ඇමතුමා ඊයේද පෙරේදද ලොකු ප්‍රකාශයක් කරා අර එතුමා ගහපු කැලෑපත්‍රය ගැන. මටත් පුළුවන් වුණා ඒ කැලෑපත්‍රය හොයාගෙන කියවන්න. ඒකේ එක ඡේදයක් තියෙනවා ජනාධිපතිවරයාට දොස් පවරලා තියෙනවා. ඒව තියෙන අතර එක ඡේදයක් තියෙනවා රිෂාඩ් බදුර්දීන් ඇමතුමා ගැන. ඒ ඡේදේ තියෙන්නේ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාත් මේ වහබ්වාදී ත්‍රස්තවාදයට අනුබල දෙන්නේ, කුඩකෙඩි දෙන්නේ. මගේ මම ලියපු එකක් නෙවෙයි. කිරියල්ල ඇමතිතුමා මොකද්ද වෙබ් අඩවි එක තිබ්බයි කියලා දැනගෙන මහ ජනතාවට තොරතුරු දැනගන්න අයිතිය තියෙනවායි කියලා හිතලා එයා අමාත්‍යංශයේ මුදල් වලින් වියදම් කරලා සිංහලෙන් හදපු ඒ පත්‍රිකාවේ එක ඡේදයක තියෙනවා ජනාධිපතිවරයාට තියෙන චෝදනාවලට අමතරව රිෂාඩ් බදුර්දීන් කියන අමාත්‍යවරයාත් මේ ක්‍රියාදාමයේ පිටුපස ඉන්නවා කියලා. මම මේ කියන්නේ පත්‍රිකාවේ තියෙන එක ගැන. පත්‍රිකාවේ වගකීම කිරියල්ල මහත්තයා බාර අරන් ඉවරයි. එතකොට තමුන්නාන්සලාගේ සභානායකතුමා රටේ පන්සල් මහාමුදුරුවලු දැනුවත් කරන්න ගහන පත්‍රිකාවේ තියෙනවා තමන්ගේ ඇමතිවරයා මේ වහබ්වාදී අන්තවාදයට උඩගෙඩි දෙනවයි කියලා. දැන් අපි මොකද කියන්නේ? එතකොට දැන් කිරියල් ඇමතිතුමාට පුළුවන් ද තමන්ම ගහපු පත්‍රිකාවේ එහෙම කියන ඇමතිත් එක්ක එකට කැබිනට් මණ්ඩලයේ ඉන්න? එහෙම එකට කැබිනට් මණ්ඩලයේ ඉඳගෙන මේක පරද්දන්න පුළුවන්ද? ඒ විතරක් නෙවෙයි, කීනියාවල පාලිත හාමුදුරුවෝ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක්, අර දින 51 ආණ්ඩුව තිබිච්ච කාලේ බුදුම්මේ කීනියාවල පාලිත හාමුදුරුවෝ සෑහෙන ප්‍රජාතන්ත්‍රවාදය නැති වුණෝ ගාගෙන අර ජනතා විමුක්ති පෙරමුණ වගේ අඬා දොඩා වැළපුණා. ලංකා හොස්පිටල් එකේ ඩිරෙක්ටර් එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු ඔබතුමා නැගිටලා පුළුවන් නම් කියන්න නැහැ කියලා කොහෙවත්. කොහෙද ඉන්නේ? භික්ෂු පෙරමුණේ නැද්ද? භික්ෂු පෙරමුණේ නැද්ද? දැන් කීනියාවල පාලිත හාමුදුරුවෝ UMP සම්බන්ධ නැද්ද? මහර වැඩක් වෙලා තියෙන්නේ. තව ටික දවසක් කියයි JR උත් හිටියේ නැහැ කියලා. අර ජනතා විමුක්ති පෙරමුණ වගේ ප්‍රේම කුමාරව දන්නේ නැහැ කියන්නේ. ඒ වගේ. ඒ නිසා කීනියාවල පාලිත හාමුදුරුවෝ ප්‍රසිද්ධිය මොකද කිව්වේ? මේ කීනියාවල පාලිත හාමුදුරුවෝ එක්සත් ජාතික පක්ෂයේ භික්ෂු සංගමේ ප්‍රධාන හාමුදුරුවෝ. ඒ හාමුදුරුවෝ මොකද කිව්වේ? රිෂාඩ් බදුර්දීන් කියන්නේ මරාගෙන මැරෙන බෝම්බයක්. ඔහොමයි කිව්වේ, ප්‍රසිද්ධිය කිව්වේ. පොයින්ට් ඔෆ් ඕඩර් මට කියලා වැඩක් නැහැ. හාමුදුරුවන්ට කියන්නේ
හාමුදුරුවන්ගේ නමතුමාට
හාමුදුරු පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිව්වනะ මේ ගරු ගරු විමල් වීරවංශ
මගේ කාලේ දෙන්න.
ඔබතුමාගේ තව විනාඩියක් කාලයක් තියෙනවා.
අස්තර ගන්න ඕන. මල අස්තර ගන්න ඕන.
ඒක ඒක රිෂාඩ් බලමින් නමතුමා.
ඒක ඒක කියලා පල්ලෙට. ඒක ඒක
කියලා කියන්න. පාඩේ වෙලාව ගන්න කරුණාකරලා.
පාවිච්චි කරගෙන.
මේ බාබ්වාදී අන්තවාදයෙන් වතුරවලා.
ඉන්ද්‍රිය කෙනෙක්ට.
කරුණාකරලා පාඩේ වෙලාව ගන්න.
ආදරි මරිනාගේ අන්තවා රිෂාඩ් බලමින් ආදරය දෙන්න.
මගේ නම දෙන්න.
මගේ නම පාවිච්චි කරපු හංසාරගේ අයින් කරගන්න.
ගරු
නම පාවිච්චි කරපු හංසාරගේ අයින්
කරගන්න. මේක කොම් කරන්න. ගරු
කාලේ රාජවන් පතිතුමා.
දැන් බබා වෙන්න එනවා. දැන් බබා වෙන්න එනවා. අහගන්න එපා. අලගිය වැලගිය මුලගිය තැන්. ඔය වහබ්වාදී අන්තවාදයට අපිව බයක් යටත් කරන්න බෑ. හරිද? ජාතිවාදයක් අවුස්සන්නේ තමුන්නාන්සලා. තමුන්නාන්සලා තමයි අද අන්තවාදේ වපුරන්නේ. මේ රටේ අහිංසක සාමාන්‍ය මුස්ලිම් ජනයා බීතියෙන් ඉන්නේ මේ අන්තවාදී නායකයෝ හින්දා. නැත්තම් මේ රටේ සාමාන්‍ය අහිංසක මුස්ලිම් ජනතාවට අද බීතියට පත් වෙන්න කිසි හේතුවක් නැහැ.
ඔබතුමාගේ කාලය අවසන් ගරු මන්ත්‍රීතුමා.
මම කිව්වේ මන්ත්‍රීතුමියනි
ඔබතුමාගේ කාලය අවසන්.
කාලය අවසන් වෙන්නේ කොහොමද? බාධා කරා මට. තව විනාඩි පහක් දෙන්න.
විනාඩි පහ දෙන්නේ කවුරු හරි ඔබතුමාගේ පක්ෂයෙන් දෙන්න.
හරි අපි ඒක අපි දෙන්නම්. ගරු
කාගෙන්ද ගරු අන්තිම?
ගරු මම අවසන් කරනවා විනාඩි දෙකක් දෙන්න. ඒ නිසා
දැන්
මෙතන කිව්වා මම අහගෙන ඊයේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයා කතා කරනවා මේක මොන්ටිසෝරි ආණ්ඩුවක් කිව්වා මොන්ටිසෝරි ආණ්ඩුවක් ජයන්ත සමරවීර මන්ත්‍රීතුමාට දාලා තියෙන විනාඩි පහ මට දෙන්න බාධා කරන්න එපා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ඊයේ කිව්වා මේක මොන්ටිසෝරි ආණ්ඩුවක් මේ ඉස්ලාමීය අන්තවාදයට වැඩෙන්න දීපු ආණ්ඩුවක් ඉතින් ඒ ආණ්ඩුව පෙරලිච්ච වෙලාවේ කිරිපණු ගාය හැදලා තිබුණේ වැඩියෙන් මේගොල්ලන්ට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්න කියලා ගෙනාවා යගමැතිව දැන් ලැබුණද ප්‍රජාතන්ත්‍රවාදය පාරට බහින්න බෑ ඉස්කෝලේට දරුවා දාන්න බෑ බීතිය රජ කරන රටක් වුණා මේ අපරාධයට හැමෝම වග කියන්න ඕන මෙතෙන්ට මේ රට වටන්න දායක වෙච්ච හවුල් වෙච්ච හැමෝම අද නිකන් වීරකතා කියලා ඒ පාප කර්මයෙන් ගැලවෙන්න බෑ අපි ඒ වගේම ඉල්ලනවා කරුණා කරලා සමාජ බෙදුම් වාදය නැති කරන්න මුස්ලිම් නායකයෝ ඉන්නව නම් සාධාරණව හිතන වහබ්වාදයට කත් අදින්නේ නැති තමුන්නාන්සලේ වහබ්වාදී අන්තවාදයට විරුද්ධව නැගිටින්න ඒ ඒ ඒ ධර්මය පතුරවා හැරීමට එරෙහිව ක්‍රියාත්මක වෙන්න අර බඩකලපුවේ ශරියා විශ්වවිද්‍යාල වහන්න ඒවා රජයට පවරගන්න කියන්න ඇයි අන්තවාදයට විරුද්ධව තමුන්නාන්සලගේ හඬ එන්න ඕන එළියට අන්තවාදයට විරුද්ධව හඬ එන්න ඕන අන්තවාදී අධ්‍යාපනය මද්රසා පාසල් වල දෙන ගමන් අරාබි ඉස්කෝලවල අන්තවාදය පෝන ගමන් සාමකාමී තරුණයෙක් දරුවෙක් නිර්මාණය වෙන්නේ නැහැ සාමකාමී දරුවෙක් නිර්මාණය වෙන්නේ නැහැ මහත්යෝ ඔය වාදෙට නම් එන්න එපා මට ඔයාගේ ඇඳන් ඉන්න ඔක්කොම ඇඳුම් ගලවත හැකි ඔය වාදෙට આવොත් ඒ නිසා අරාබි වහබ්වාදයේ තමුන්නාන්සලා ගෙනාවේ ඒ වහබ්වාදේ ඔය අරාබි නෙවෙයි ඔයා ලාංකික ඔයා හිතන්නේ ඔයා අරාබිකාරයෙක් කියලා ඒකයි මෙතන තියෙන සංස්කෘතික වෙනස කරුණාකරලා මේ රටේ මහා සංස්කෘතියත් එක්ක මුහු වෙන්න මේ රටේ මහා සංස්කෘතියත් එක්ක මුහු වෙන්නේ නැතුව අන්තවාදීව මේ රටේ සාමය ඇති කරන්න බෑ අඩු ගානේ මේ විපත උනාට පස්සෙවත් තමන්ගේ සමාජය ස්වයං විවේචනාත්මකව ආපහු වැරි බැලීම කරන්න
බාධා කරන්න එපා කරුණාකරලා
මේම ප්‍රබුද්ධ මනසක් නැත්තම් තමුන්වහන්සේලා දැන හෝ නොදැන තව මරාගෙන මැරෙන ෆැක්ටරි තමයි පාසල් කියලා පවත්වගෙන යන්නේ මරාගෙන මැරෙන මිනිස්සු නිර්මාණය කරන ඔලොහොබල හොදන ස්ථාන තමයි තමුන්වහන්සේලා වහබ්වාදී ඉස්කෝල හැටියට පවත්වගෙන යන්නේ අරාබි පාසල් කියලා පවත්වගෙන යන්නේ මද්රසා පාසල් කියලා පවත්වගෙන යන්නේ ඒ නිසා ඒ අන්තවාදී මනස හදන මිනිහා නිර්මාණය නොකර
මේ රටේ සිංහල දෙමළ මුස්ලිම්
සියලු දෙනාටම සමගියෙන් එකම්මගේ දරුවගේ ඉන්න පුළුවන් වෙන විදියට ඉන්න පුළුවන් ලැස්ති වෙන්න එහෙම බැරි නම් කරුණා කරලා පවු නොදී ආපු තුත්තු කුඩියකට යන්න කියලා තමුන්වහන්සේට අපි කියමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා බොහොම ස්තුතියි ගරු මුලසන අඩුවට මන්ත්‍රීතුමියනි
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා ඊළඟට රිෂාඩ් බදුදීන් අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමා රිෂාඩ් බදුදීන් අමාත්‍යතුමා ඔබතුමාට කාලය දෙන ඔබතුමාගේ නම පාර්ලිමේන්තුවේ සඳහන් කරා ඔබතුමාට අවස්ථාවක්
දෙනවා
கௌரவ
பாராளுமன்ற உறுப்பினர் விமல் வீரவன்ஸ் அவர்கள் அவருடைய பேச்சிலே லக்ஷ்மண் கிரியல்ல அமைச்சர் அவர்களையும் சம்பந்தப்படுத்தி ஒரு நோட்டீஸிலே என்னையும் அதிலே சம்பந்தப்பட்டிருப்பதாக அவர் சொன்னார் எனவே அதே போல இன்னும் ஒரு குற்றச்சாட்டை யாரோ ஒரு தேரருடைய பெயரை சுட்டிக்காட்டி அவர் என்னை பிழையான தோரணையிலே பேசியதாக சொன்னார் எனவே அந்த விஷயங்கள் அவரால் சொல்லப்பட்ட குற்றச்சாட்டுகள் எல்லாவற்றையும் முற்றாக நான் மறுக்கிறேன் அவ்வாறான எந்த ஒரு சம்பந்தமும் எனக்கு யாருடனும் கிடையாது என்பதையும் அதே போல இந்த நாட்டிலே சமாதானத்துக்காக சகோதரத்துவத்துக்காக ஒற்றுமைக்காக நான் கடந்த காலங்களிலே மஹிந்த ராஜபக்ஷ அரசாங்கம் அவருடைய அரசாங்கத்திலும் இருந்து பயங்கரவாத காலத்திலே சமாதானத்துக்காக உழைத்த ஒருவன் அதேபோல இந்த அரசாங்கத்திலும் எந்த ஒரு காலகட்டத்திலும் இனங்களுக்கிடையிலே பிரச்சனை ஏற்படுத்துவதற்கோ அல்லது இவ்வாறான பயங்கரவாதம் வருவதற்கோ எந்த வகையிலும் நான் ஒத்துழைப்பு வழங்கிய ஒருவன் அல்ல அது மாத்திரமல்லாமல் குறிப்பாக வடக்கு கிழக்கிலே வாழ்கின்ற சிங்கள தமிழ் மக்கள் மத்தியிலே ஒற்றுமைக்காக உழைத்து ஒருவன் என்பதை நான் கூறிக்கொள்ள விரும்புகின்றேன்
ඊළඟට තුෂාර ඉන්ද්‍රනී ගරු මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා. දැන් තුමාගේ නම කිව්වා.
බොහොම ස්තුතියි ගරු මූලාසනයි මන්ත්‍රීමයන් මට මගේ කාලය මේ
විමලරසන්තම කියන්නේ පොයින්ට් ඔෆ් ඕඩර්
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනේ මෙතුමා මගේ නම සඳහන් කළා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ උදවියම රිෂාඩ් බදුරුදී අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය ගැන කතා කරන්නේ එහෙමනම්
මේක පොයින්ට් ඔෆ්
ඕඩර් පොලිසිය
ගරු මන්ත්‍රීවා ගරු මන්ත්‍රීවා
මගේ වෙලාව ගරු සභාපතිතුමිය මගේ වෙලාව
ඔබතුමාට මොකක්ද තියෙන පොයින්ට් ඔෆ් ඕඩර්
මගේ නම සඳහන් කර
පොයින්ට් ඔෆ් ඕඩර් මොකක්
ගරු මුල්ලාසන මන්ත්‍රීතුමියනි මම ඇත්තෙන්ම මගේ කතාවේ උත්සාහ කරේ සියලුම දේශපාලන පක්ෂ පාර්ලිමේන්තුවේ ඉන්න නායකයන්ගේ එකඟතාවය ලබා ගන්නයි ආංශික කාර්යක සභාවේ. නමුත් අප්‍රේල් මාසේ 21 වෙනිදාන් පස්සේ මේ රටේ ත්‍රස්තවාදයක් ඇති වුණ නිසා ඒ තත්ත්වය වෙනස් වුණා. නමුත් මම තවදුරටත් උත්සාහ කරන්නේ ප්‍රතිත්‍රස්තවාදී පනත අපි අනාගතයේදී ඉදිරිපත් කරනවා නම් ඒකට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂයේ එකඟතාවය ඇතුව කිසි දවසක මේ රටේ බුද්ධි අංශ සහ
මන්ත්‍රීමාගේ අවස්ථාව
අවශ්‍ය කරන ඒ ශක්තිය ලබා දීලා කටයුතු කරන්න. මොකද මේ හොඳ අවස්ථාවක් මේ රටේ තියෙන පීටී එක වෙන සංශෝධනය කරනවා නම් ඒ සංශෝධනය කිරීම හරහා අලුත් පනතක් ගේනවා නම් මේ හොඳ අවස්ථාවක් කියන එක තමයි මේ අවස්ථාව.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා තුෂාර ඉන්ද්‍රනී ගරු මන්ත්‍රීතුමා ඔබතුමා පටන් ගන්න ආරම්භ කරන්න.
බොහොම ස්තුතියි ගරු මූලාසනයේ මන්ත්‍රීමේනි අවස්ථා ගණනාවක මේ අවසනාවන්ත සිද්ධිය සිද්ධ වුණු ගමන් කතා කරන්න උත්සාහ කරා. නමුත් එක දවසක්වත් මගේ ශෝකය පළමු වශයෙන් මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ලැබුණේ නැහැ. විශේෂයෙන් ඒ මරණයට පත්වෙච්ච අපේ ඒ ජනතාවට තුවාල ලැබිච්ච සියලු දෙනාට මගේ ශෝකය පළ කරමින් විශේෂයෙන් මේ දිනවල බොහොම වේගයෙන් බොරදියේ බිලි බානවා විතරක් නෙමෙයි බොරදියේ මාළු කොටමින් යන තත්ත්වයක් තමයි අපි දකින්නේ. බෝලේ එහාට පාස් කරනවා, බෝලේ මෙහාට පාස් කරනවා. විශේෂයෙන් අපි නිකන් බොරුවට බැනුම් අහනවා කියන එක තමයි අපි දකින්නේ විශේෂයෙන්. විශේෂයෙන් අපේ අග්‍රාමාත්‍යතුමා මේ වගකීම මේක දන්නවා හෝ නොදන්නවා හෝ අපේ ආරක්ෂාව අපේ අතේ තිබුණා හෝ නොතිබුණා හෝ අපි වගකීම යුත්තන් පිස්සක් හැටියට අපි මේක බාරගත්තා මේකේ වගකීම. කවුද එතකොට අද මේ ආරක්ෂාවේ නායකයා? දැන් මේ උඩ දාගෙන මුවහමට තඩි බානවා. කවුද අද ආරක්ෂාවේ නායකයා? කවුද නීති හා සාමය සම්බන්ධව නායකයා? කවුද පොලිසියට අනදර නායකයා? එතකොට අද මේ අපි දැන් දින දෙකක් තිස්සේ මේ වාද විවාද කරනවා. අද පොලිසිය නිලධාරින් නැහැ, නායකින් නැහැ, ආරක්ෂක හමුදාවන් නැහැ. අපේ රුවන් විජේවර්ධන මහත්තයා ඉන්නවා. එතුමාගේ මම අහපුවාම එතුමාට අර ආරක්ෂක විද්‍යාලයයි කැඩට් බලෑණියයි ශිෂ්‍ය භට බලෑණියයි ඔන් වගේ දෙක තුනක් දීලා. ඉතින් මම අහන්නේ සාධාරණද මේ අපිට බැට දෙන එක කියන එක මම විශේෂයෙන් මේ අවස්ථාවේදී අහනවා. දැන් මේ ආරක්ෂාව දැන් වැල්ලම්පිටිය තමකම්මලේ නමදරෙක් අප පිට නිදහස් වුණා කියලා කියනවා. කවුද එතකොට මේ වැල්ලම්පිටිය නම දෙනාට මේ නඩු කටයුත්ත පොලිසියට උසාවියට ඉදිරිපත් කරන්නේ පොලිසිය. එතකොට පොලිසිය බාරව ඉන්නේ කවුද? පොලිසියට අනදර නායකයා කවුද? එතකොට මේකෙන් අපිට බැට දෙන එක සාධාරණද කියන එක මම අහනවා. අද අපි දකිනෝ කඩු පොළු පිහිමන්න අහුවෙච්ච අය එළියට යනවා. එතකොට මේ නීතිය ඇතුළේම හිල් වහන්න නේද අපි මේ උත්සාහ කරන්නේ? එතකොට මේ නඩු පවරන්නේ කවුද? මේ වගේ නායකයෝ කවුද? මේවට එක්සත් ජාතික පක්ෂය හැටියට අපිට බැට දෙන එක සාධාරණද කියන එක මම අහනවා. ඒකම අපි දන්නවා. ඔබතුමියගේ ගම් ප්‍රදේශ පහුගිය කාලේ අපි දැක්කා ඉමිටියාස් කාදර් කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකෙක් මීට මාස 6කට 7කට ඉස්සරලා අවි ආයුධ ගබඩාවක් එක්ක අත්අඩංගුවටපත් වුණා. ඔහු ගාව පුපුරන ද්‍රව්‍ය T-56 ඇතුළු අවි ආයුධ ගබඩාවක් එක්ක දැන් ඒ ඇවිල්ලා අතිගරු ජනාධිපතිතුමාගේ කණ්ඩායමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක. හැබැයි ඔහුටත් අපදීලා නිදහස් වෙනකොට ම පළමුව මතක තියාගන්න මාවනල්ලේ බුදු පිළිමයක තමයි ඉස්සරලාම කැඩුනේ. එතකොට මාවනල්ලෙන් ඉම්තියාස් කාදරලා අවි ගබඩායක අහු වෙනකොට මාවනල්ලේ හාහපුරා කියලා බුදු පිළිම කැඩෙනකොට මෙව්වගේ පිටිපස්සේ ඉතිහාසයක් තිබුණේ නැද්ද කියන තර්කය මම මේ අවස්ථාවේදී මතු කරනවා. එතකොට මෙව්වට අපිට බැට දෙන එක සාධාරණද කියන මං අහනවා. එතකොට කොළඹ නගර සභාවේ අපේ 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 පක්ෂයට සම්බන්ධ කෙනෙක් ඔහු තවම අප ලබලා නැහැ. කෝට නගර සභාවේ අපේ පක්ෂ සම්බන්ධ කෙනෙක් අපි තවම අප ලබලා නැහැ. හැබැයි මීගමුවේ නගර සභාවේ උපනගරාධිපති මේ වෙනකොට අප ලබලා එළියට ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ නඩු තාමතුරන්ගේ බඩු තාමතුරන්ගේ හැබැයි ගුටි ගන්න අපි. මෙන්න මේක තමයි මට කතා කරන්න තියෙන ප්‍රධානම කාරණේ. මම මේ අවස්ථාවේ විශේෂයෙන් මේ අවස්ථාවේ මම කියනවා. එතකොට දැන් සරත් පොන්සේක මහත්තයා කිව්වා දැන් අපිට අර ලෝකේ පොහොසත් රටවල් බෝම්බ කනකොට අපේ රටත් බෝම්බ කන එක බොහොම නම්බුවක් කියලා සලකන සමහරු ඉන්නවලු. ඇත්ත සමහර අර පොහොසත් ලෙඩ තියෙනවා. සුගර් කියපුවාම, ප්‍රෙෂර් කියපුවාම, කොලෙස්ටරෝල් කියපුවාම, ඩයබටික් කියපුවාම ඒවා පොහොසත් ලෙඩ. එතකොට රටකට තියෙන පොහොසත් ලෙඩ තමයි අර පොහොසත් රටවලට බෝම්බ ගහනකොට මේ අපේ ජනාධිපතිතුමා කියන්නේ. ඉතින් මම හිතන්නේ මම ඒක සරත් පොන්සේක මහත්තයා කිව්වා වගේ මේ පොහොසත් ලෙඩක් අපිටත් තියෙනවා කියලා අපිට සැබෑ විදිහටම අපිට ආඩම්බර වෙන්න පුළුවන්ද කියන කාරණයක් මේ අවස්ථාවේදී මම කියනවා. එතකොට කිරියල් ඇමතුමාගේ ලියුම ගැන මහා ආන්දෝලනයක් ඇති වුණා. දැන් මේට මොහොතකට ඉස්සෙල්ලා කිරියල් ඇමතුමාගේ ලියුම ගැන මහා ආන්දෝලනයක් ඇති වුණා. එතුමා වැරද්දක් කළා නැහැ. එතුමා කරලා තියෙන එතුමාගේ මාධ්‍ය එකක කලම්බු ටෙලිග්‍රාෆ් කියන වෙබ්සයිට් එකේ අප්‍රේල් 28 වෙනිදා පළවෙච්ච ලිපිය එයාගේ කණ්ඩායම විසින් සිංහලයට පරිවර්තනය කරලා ජනතාව සහ ඒ කුරුණා මහනුවර දිස්ත්‍රික්කයේ විහාරාධිපති ස්වාමින් වහන්සේලා දැනුවත් කිරීම සඳහා තැපැල් මගින් යවන්න උත්සාහ කිරීම. එතකොට මොනවද මම අද මේ ලිපිය මම හිතන්නේ කවුරුත් කතා කරාට මේක සභාගත කළේ නැහැ. මම අද මේක සභාගත කරන්න බලාපොරොත්තු වෙනවා. මේක නියම වශයෙන් කිරියල් ඇමතුමාණන් හිතුවේ මේක පොලිසිය මගින්ම ඉදිරිය එළියට ආවහම මේක ඇත්ත නැත්ත දැනගනී කියලා. මම කියන්නේ නෑ ඇමතුමා අපි මේක එළියට දාමු. එතකොට ඔබතුමා ජනාධිපතිතුමා විවේචනය කරලා තියනවද, ආගමික අන්තවාදය වපුරලා තියනවද, ජනවාර්ගික අසමගිය නිර්මාණය කරලා තියනවද කියන එක ජනතාව දැනගනී. මෙමනම් කිරියල් ඇමතුමාට මේක නඩු දාන්න කලින් අත්අඩංගුවට ගන්න කලින් ඒ කලම්බු ටෙලිග්‍රාෆ් කියන වෙබ්සයිට් එකේ මේක කතුරුරේව අත්අඩංගුවට ගන්න ඕනේ. එතකොට මේ වගේ ප්‍රකාශයක් කළේ ඇයි කියන එක එතුමා කරලා තියෙන පරිවර්තනයක් කිරීම පමණයි. එතුමා කතා කරනවා පාස්ට් ඉරිදා ප්‍රහාරය පිළිබඳ සිරිසේන දැනුවත් කර ඇත්තේ දින එකකට පෙර බුද්ධි ප්‍රධානියා ආරක්ෂා කරන. සිරිසේන කියලා කියන්නේ කිරියල් ඇමතුමා නෙමෙයි. කිරියල් ඇමතුමා කියන්නේ කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කළ තිබුණු ඉංග්‍රීසි පරිවර්තනය සිංහලයට පරිවර්තනය කිරීම පමණයි. එතකොට සිරිසේන නමින් ඒ ඉංග්‍රීසි ඉංග්‍රීසි ලිපියේ එහෙම සඳහන් වෙනවා නම් ඒකේ පරිවර්තනය සිරිසේන හැටියට සඳහන් වෙන එක කිරියල් ඇමතුමා කළ තියෙන වරදක් නෙමෙයි. ඉතින් ඒ පිළිබඳව මම විශේෂයෙන් අවධානය යොමු කරනවා. එතකොට ජනපතිගේ පුද්ගලයෝ සිරිසේනගේ ආණ්ඩුවේ ආණ්ඩුකාරවරු 3 දෙනෙක් ජාතික තවුපීඩ් ජමාත් සංවිධානයට සම්බන්ධයි. කවුරු ගැනද මේ කියන්නේ? මම කියනවා කරුණාකරලා මේවා පිළිබඳව විශේෂයෙන් පරීක්ෂණයක් කරන්න අවශ්‍යයි. මේ නංගන් කියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එක ලිපියක සඳහන් වෙනවා අතිගරු ජනාධිපතිතුමා විසින් මේ මෑත මේ බොහොම මෑතකදී පත් කරපු එතුමාගේ ආණ්ඩුකාරවරුන් 3 දෙනෙක් මේ තව්හීද් ජමාත් සංවිධානයත් එක්ක සම්බන්ධයි කියලා කලම්බු ටෙලිග්‍රාෆ් කියන වෙබ් අඩවියේ පළවෙච්ච පුවත. ඉතින් මම හිතන්නේ මේ අපිට ගහන මේ වෙනකොට වෙබ් අඩවි වලින්, ෆේස්බුක් වලින්, සමාජ දාලා වලින්, උදේ ඉඳලා හැන්දෑව වෙනකම් මාධ්‍ය වලින්, පුවත්පත් වලින්, මේ පත්තර වලින් අපි කන ගුටි කෑම් කිසිම සාධාරණයක් නැතුව කිසිම දෙයක් නැතුව අපි කන මඩ අහපුහම මේ කිරියල් ඇමතුමා ගහලා තියෙන්නේ මඩක්ද කියන එක මම මේ අවස්ථාවේදී මම විශේෂයෙන් තමුන්නාන්සලාගේ අවධානය යොමු කරනවා. මේගොල්ලෝ තමයි මේක පියවරු. අපි දැක්කා විමල් වීරවංශ මහත්තය ඔන්න නම කිව්ව පුළුවන් නම් ආපහු මොනවා හරි කතා කරන්න.
ධර්මන්තිතුමා ඔබතුමාට තව විනාඩියක කාලයක් තියෙනවා.
අපේ නිසා මේ ඇති වුණ බොම්බ කියලා. කවුද ආරක්ෂාව හිල්ල හැදුවේ? අපි දැක්කා දින 52ක් ව්‍යාජ ලෙස ආණ්ඩුව පවත්වාගෙන ගිය කාලේ අර මඩ කලපුවේ පොලිස් නිලධාරීන් දෙන්නෙක්ගේ බෙල්ල කැපුවා. ඔයකන විදිර බුද්ධාන්ස නියම් විදියට නරත්තු කරවන ඒ බෙල්ල කපල මරපු අවස්ථාවද මොනාද බුද්්‍යාන්සෝලින් ඒගොල්ල වාර්තා කරන්න මේක එල්ටට සම්විධානය වැඩක් කියලා කිව්ව. එතකොට අපේ අතේ පොලිසිය තියෙනකොට එහම බෙලි කැපුවද රංජිත් මත්තු මන්නා රැමැත්තුමාලාසේ පොලිසිය තියෙනකොට සාගල් රත්නායක මහත්තයලා අතේ පොලිසිය තියෙනකොට ඔය බෙලි කැපුවද බෝම්බ පිපුරුණාද එතුමල්ලගේ අතින් මේක ගිලිහිලා ගියාට පස්සේ ඔය විරෝධාර මහින්දරාය පක්ෂ මහත්තයාගේ ආණ්ඩුව කාලේ එතුමාට පොලිසිය සහ යුද හමුදාව භාරවෙච්ච කාලේ තමයි මඩකලපුවේ නයිනතිව් ප්‍රදේශයේ බෙලි කපන්න දෙන්නේ උගේ. එතකොට ඔය කියන බුද්ධි හමුදා මොනවද දෙන තොරතුරු මේක එල්ටීටී වලින් කැපුවා කියලා කියනවා. ඊට පස්සේ මෛත්‍රී පාලසේන මහත්තයා පොලිසිය බාර ගන්නකොට මෙන්න බෝම්බ පුපුරනවා. ඒ නිසා මම කියන්නේ කරුණා කරලා අපිට මේ පැත්තක ඉන්න අපිට නිරපරාධයේ මඩ ගහන්න එපා. අපි ගණගාට වෙනවා. ඒ සමස්ත කතෝලික ජනතාවට වෙච්ච ඒ අසාධාරණ වෙනුවෙන් අපි ගණගාට වෙනවා. ඒකම අපි මුස්ලිම් මෙතන මේ ඉන්න සියලුම මුස්ලිම් ජනතාවට තඩිබාල හරියන්නේ නැහැ. විශේෂයෙන් කියන්නට ඕනේ අද මේ ඒ ඇති වෙච්ච අර්බුදයේදී මුස්ලිම් ජාතිකයින් නොඉන්නට අපිට මේ තියෙන ත්‍රස්තවාදීන් අපිට අල්ලගන්න හම්බ වෙන්නේ නැහැ. අපිට මේ ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගන්න බොහෝ මුස්ලිම් ජාතීන් අපිට උදව් කරනවා. අපි ඒ අය තරහ කරගෙන මේ සටන ගෙනියන්න බෑ. ඒ නිසා මම කියන්නේ ඒ අපිට සහයෝගය දක්වන මුස්ලිම් ජාතිකයින්ගේ සහයෝගයෙන් මේ ත්‍රස්තවාදීන්ව මර්ධනය කරන ක්‍රියාපිළිවෙතකට අපි යන්න ඕනේ. ඒක මම අවසාන වශයෙන් කියනවා. ඒක දැන් අපි කවුරුත් කතා කරනවා. අපි මුස්ලිම් සංස්කෘතියට ගරු කරනවා. මුස්ලිම් ජාතීන්ගේ ආගමට අපි ගරු කරනවා. කවුරුත් මේ රටේ ජීවත් වෙ යුතුයි තමයි. හැබැයි එක රටක් එක නීතියක් කියන එක මමත් මේ රටේ පුරවැසියෙක් හැටියට අපි ගරු කරනවා. නීති දෙකක් තියෙන්න බෑ. කසාද බඳින වයස නම් කසාද බඳින දා
කාලය අවසන් වෙනවා ගරුමන්තිතුමා.
අපි කුඩා රටක් හැටියට දැන් අපේ ජනගහනය කරනවා
ගරුමන්තිතුමා.
පවජලකව මම කැමතියි මට ඡන්ද ලැබුණා බලපුරක් මම ඒක තත්පර 30ක් දෙන්න. අපි මේ රටේ භූමි ප්‍රමාණය ඉතාම සීමාසහිතයි. අපි ඔය වඳ පෙති වඳ කරන්නයි මුස්ලිම් කඩවල කෑමන කන්න ඕනේ නැහැ. අපි අර චීනය කරනවා වගේ මේක පොඩි රටක් භූමිය බොහොම සීමාසහිතයි. අපි ලෑස්ති කරමුකෝ. පවුලකට ළමයින් ලැබිය හැක්කේ උපරිම දෙපළයි විශේෂ හේතුවකින් හැර තවත් විශේෂ හේතුවකින් හැර තවත් තවත් අවස්ථාවක විශේෂ අවසරයකින් මිස මේවයි කියලා අපි සීමා කරමුකෝ. අපි සිංහලයින්ටයි මුස්ලිම්
බාධා කරන්න එපා.
එහෙම අපි අපේ මේ භූමිය අපි ආරක්ෂා කරගමු කියලා කිල්ලා සිරමින් එක රටක් එක නීතියක් කියන මේ අවස්ථාවේදී අපි පාඩමක්
ඔබතුමාගේ කාලය අවසන්
අනුගමනය කළ යුතුයි කියලා මම
බොහොම ස්තුතියි. මීළඟට ගරු චන්දිම වීරක්කොඩි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ගරු
මුලාසනයේ සඳහා වේරු කුමාර ගරුමන්තුමා පැවෙනවා ඇති.
ගරු මන්ත්‍රීතුමා කතා කරන්න.
ගරු මූලාසන ආඩුඩ මන්ත්‍රීතුමනි, මේ රටේ අපි බලාපොරොත්තු නොවිච්ච ශෝකජනක සිද්ධියක් ඇති වෙලා ඒ සිද්ධියට පාත්‍ර වෙච්ච පෞල්වල ශෝකය තුරන් වෙන්න කලින් අපි පාර්ලිමේන්තුවේ එකතු වෙලා මේ කතා කරන්නේ මේ රටේ ඉදිරියේදී මෙවන් තත්ත්වයක් ඇති නොවන ආකාරයට කටයුතු කළ යුත්තේ කෙසේද කියන එක සම්බන්ධව අපේ අදහස් ප්‍රකාශ කරන්න. පළවෙනියෙන්ම ශෝකයට ඒ විපතට පත්වෙච්ච රෝගාතුර වෙච්ච ත්‍රස්තවාදී නොවන සියලු දෙනාට මගේ ගෞරවනීය ශෝකය ඒ පවුල්වලට සංවේගය පිරිනමන්න කටයුතු කරනවා. අපි කිසිම කෙනෙක් මේ රටේ මේ වගේ තත්ත්වයක් උදා වෙයි කියලා තුන් හිතකින්වත් බලාපොරොත්තු වෙන්නෙත් නෑ උනෙත් නෑ කියලා තමයි පෞද්ගලිකව කටහරලා කතා කරන්නේ. නමුත් දේශපාලඥයන් හැටියට දේශපාලන පක්ෂ හැටියට ඉතිහාසයේ සිදු කරන ලද බලය ලබා ගැනීම වෙනුවෙන් සිදු කරන ලද යම් යම් ක්‍රියාදාමවල ප්‍රතිඵලයක් හැටියට අද මේ රටේ දේශපාලන පක්ෂ රටේ අරමුණු රටේ ජනතාවගේ අනාගතය බලාපොරොත්තු වෙනුවෙන් නෙමෙයි කැපවෙලා කටයුතු කරන්න පෙළ ගැහෙන්නේ. දවසෙන් දවස ප්‍රධාන දේශපාලන පක්ෂවලට බලය ලබා ගැනීමට ඇති අවශ්‍යතාවයේ හේතුවෙන් බිහිවෙච්ච ජාති ආගම් ඉදිරියට කුල පදනම් කරගෙන බිහිවෙච්ච දේශපාලන පක්ෂ මේ රටේ ලංකාවේ අනාගතය ලංකාවේ සංවර්ධනය ගැන නෙමෙයි වෙන වෙන රාජ්‍ය බිහි කිරීම සඳහා වූ වැඩපිළිවෙල ගැන ලංකාව තුල වෙන රාජ්‍ය පිහිටවීමේ වැඩපිළිවෙල ගැන කතා කරන්න උල්පන්දම් දෙන්න කටයුතු කරන බව මේ රටේ ජනතාව අතර අද පැහැදිලි මතයක් ගොඩනැගිලා තියෙනවා මහජන නියෝජිතයෝ හැටියට අපි මේක හංගහංග වහගෙන කතා කරලා ප්‍රශ්න විසඳන්න බෑ අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂ නායකයා හැටියටත් විපක්ෂ නායකතුමා අපේ නායකයා හැටියටත් අපි දේශපාලන පක්ෂ බේදයකින් තොරව අපේ දේශපාලන බලය ලබා ගැනීම අරමුණ පැත්තකට තියලා මේ 225 එකතු වෙන්න ඕන එකඟ වෙන්න ඕන මම යෝජනා කරනවා මේ රටේ ජාති ආගම් පදනම් මත බිහිවෙච්ච දේශපාලන පක්ෂ මේ රටේ තහනම් කරන්න ඕන අපි මම නියෝජනය කරන ගාලු දිස්ත්‍රික්කේ මුස්ලිම් ජනතාව ඉන්නවා දෙමළ ජනතාව ඉන්නවා පාර්ලිමේන්තුවේ තියා පළාත් සභාවකටවත් මුස්ලිම් දෙමළ මන්ත්‍රීවරයෙක් පත් වෙන්න ගාල්ලේ බෑ හැබැයි අපි එක්සත් ජාතික පක්ෂ වේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේවා දෙපැත්තෙම හැම මන්ත්‍රීවරයෙක්ම ඒ සුළු ජාතීන්ගේ අයිතීන් අපේ පැතිවල නියෝජනය කරනවා එහෙම හැකියාව තියෙනවා නම් ඇයි අපි වෙන වෙන පක්ෂ සුළු පක්ෂ හදලා අනවශ්‍ය තත්වයන් මේ රටේ ඇති කරන්න උල්පන්දම් දෙන්නේ අපේ අරමුණ රට සංවර්ධනය කරන එක නම් අපේ අරමුණ ලාංකීය අනන්‍යතාවය ශක්තිමත් කරන එක නම් මේ තත්වෙ මිදෙන්න ඕන මේ කුඩා රටක විවිධ නීති අද තියෙනවා අද නෙමෙයි ඉතිහාසයේ ඉඳලා අපේ සිංහල ජාතියේ අපිට තිබුණා ජාතිවාදයක් අපි කුඩා කාලේ ගරු මන්ත්‍රීතුමනි මුල් අසුනාර උඩ අපි උදේ නැගිටින්නේ නැගිටිනකොට උදේ 6ට රේඩියෝ එකේ යන්නේ මේ සිංහල අපගේ රටයි අප ඉපදෙන මැරෙන රටයි කියලා ඒ වගේ ගීත අපි ජාතික සංහිඳියාව වෙනුවෙන් සිංහල බෞද්ධ දකුණේ මිනිස්සු හැටියට මේ රටේ සිංහල බෞද්ධය හැටියට ඒ ගීත පවා මේ රටේ වාදනය කරන එක නවත්තද්දී ඉවසගෙන හිටියා අපි ඉවසගෙන ඉන්නේ ඉවසගෙන හිටියේ රටක් හැටියට අපි එකට හිතන්න අවශ්‍ය නිසා නමුත් අද ඒකද වෙන්නේ මම කෙලින්ම ඇඟිල්ල දික් කරනවා ප්‍රේමදාස ජනාධිපතිතුමාට එතුමා 1988 ජනාධිපතිවරයා වෙන්න ජනාධිපති ඡන්දයට දවස් දෙකකට කලින් අශ්රෆ් මැතිතුමාගේ සහයෝගය ලබා ගැනීමේ අරමුණෙන් දවස් දෙකකට කලින් 112.5ට තිබිච්ච නියෝජනය 105ට අඩු කරා නියෝජනයේ ප්‍රතිශතය අඩු කිරීමේ ප්‍රශ්නයක් නැහැ අවශ්‍ය නම් සුළු දේශපාලන පක්ෂ වෙනුවෙන් හැබැයි සුළු ජාතික කියලා මේ රටේ අනන්‍යතාවයක් ඇති පක්ෂ බිහි කරලා තනි ජාතික පක්ෂ අද ඔබතුමාලා අපිලා අපි මෙතන කතා කරනකොට ඔබතුමාලා මුස්ලිම් කොංග්‍රසේ එහෙම නැත්නම් රිෂාඩ් බද්දුලින් මහත්තයාගේ පක්ෂේ උදවිය කෑ ගහනවා ඇයි ඔබතුමාලට වේදනාවක් ඇති වෙන්න ආකාරයට මේ කරුණු සිද්ධ වෙලා තියෙන්නේ මොකද
ගරු අරිස්
අන්දතුමා අශ්‍රප අමතුමා ගැන කතා කරා
වැඩි වෙලාවක් ගන්න එපා
ඒ සංශෝධනය
කරලා පොයින්ට් බෝඩ්
එතුම් ජාති
පොයින්ට් බෝඩ්
වලට විතරක් නෙවෙයි
ඔබ ඔබතුමාගේ කතාවේ ඉදිරිපත් කරන්න ගරු මන්තුමා කතා කරන්න
මම කිව්වේ මේ අශ්‍රෆ් අර්බත්තුමාගේ වැරද්දක් නෙමෙයි මම කිව්වේ ප්‍රේමදාස ජනාධිපතිතුමා ඒ තීන්දුව ගත්තේ අරමුණ උනේ දේශපාලන වාසි ලබා ගැනීමට ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එවන් තීන්දුවක් ගත් එකයි වැරද්ද. ඔබතුමාලා අපි ආරාධනා කරනවා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයකට එකතු වෙන්න. සිංහල මුස්ලිම් දෙමළ සියලු දෙනා එකට ඉන්න ඕන. අපි සිංහල බෞද්ධ ප්‍රදේශ නියෝජනය කරන දකුණේ මිනිස්සු හැටියට අපේ මිනිස්සු තුල අද වෛරයක් ඇති වෙලා තියෙනවා. මම ඒක කියන්න ඕන. අපි බොහොම අමාරු අපෙන් අහනවා මේ රාජ්‍යයට කොන්දක් නැද්ද? අපි ජීව අපි නියෝජනය කරන පාර්ලිමේන්තුවට කොන්දක් නැද්ද කියලා. මම කියන්න ඕන පෙරේදා මම මගුල් ගෙදරක ඉන්නකොට මම මේව දැනගන්න ඕන. අපේ මිනිස්සු හිතන්නේ කොහොමද කියලා. මට කියනවා අපේ සහෝදරෙක් මගුල් ගෙදරක ඇවිල්ලා මම අපේ ගෙදර බල්ලගේ නම වෙනස් කරා. බල්ලගේ නම වෙනස් කරා. නම වෙනස් කරලා දැම්මා මේ ආණ්ඩුවේ ඇමති කෙනෙක්ගේ නමක්. මම නම කියන්නේ නැහැ. ඒකෙන් කියන්නේ මොකද්ද? ඒකෙන් පෙන්눔 කරන්නේ මොකක්ද? මේ වගේ තත්වයක් ඇති වෙන්න දෙන්න එපා මේ රටේ. මේ රටේ අපි හැම දෙනාම එකට ජීවත් විය යුතුයි. ඒ ජීවත් වීම නැති කරන්න ශක්තියක් නැති බලයක් නැති එක එකට ඇඟිල්ල දික් කරන ආණ්ඩුවක් අද තියෙන්නේ. අද මං අහගෙන හිටියා මෙතන කතා කරේ මොනවද? එක්කෙනෙක් නැගිටලා ඇමතිකමක් ඉල්ලනවා. අනිත් එක්කෙනෙක් නැගිටලා ඒගොල්ලන්ගේ ආණ්ඩුවේ ජනාධිපතිට ප්‍රහාර එල්ල කරනවා. තව එක්කෙනෙක් තව ඇමතිවරයෙක් තමන්ගේ ජනාධිපතිට කැලෑපත්‍රයක් ගහලා මන්ත්‍රී කෙනෙක් ලව්වා. ඒ කැලෑපත්‍රයේ තියෙන ඒවා කියවනවා. මේකද රටේ ජනතාව මේ වගේ වෙලාවක බලාපොරොත්තු වෙන්නේ? අපි රටක් හැටියට අපේ ජාතික ආරක්ෂාව මොන ජාතියකට අයිති
වුණත් මන්තුමා තා විනාඩි දෙකක් තියෙනවා ඔබතුමා.
ජාතික ආරක්ෂාව ඉතාම වැදගත්. මේ රටේ ජාතික ආරක්ෂාව පැත්තකට දාලා බුද්ධි අංශ මරලා විනාශ කරලා මේ රටේ ත්‍රස්තවාදයට මඟ පෑදුවා. බුද්ධි අංශ අපේ බුද්ධි අංශ විනාශ කළා. අගමැතිතුමාගේ ආරාධනෙන් අපේ මිත්‍ර රටවල බුද්ධි අංශ අපිට උදව් කරා. එදා ත්‍රස්තවාදය නැති කරන්න එල්ටීටී ත්‍රස්තවාදය එහෙම ශක්තියක් තියෙන ඒ බුද්ධි අංශවලට අවස්ථාව දෙන්නේ නැතුව අද විදේශීය බුද්ධි අංශ මේ රටට ගෙනල්ලා තියෙනවා. ඒ බුද්ධි අංශ අද මොකද්ද කරන්නේ? අපේ සියලු දත්ත ටික අරගෙන අපට උදව් කරන වගේම ඒ අයගේ තරමුණු ඇති ලෝකයේ අපේ රට වගේ රටවලට ඇතිවලා තියෙන තත්ත්වයන් මේ රටට ඇති කරන්නට මග පාදන වැඩපිළිවෙල සකස් කරලා තියෙන තමුන්නාන්සලා. අද 30/1 ජිනීවා වලට ගිහිල්ලා ඒ කිවිසුම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කතා කරනකොට අපේ විදේශ කටයුතු ඇමතිවරයා ගිහිල්ලා ඒක කෝස්පොන්සර් කරා සම සහයෝගය ලබා යෝජනා කරා සම යෝජකයෙක් වුණා. එහෙදි කතා කරලා කිව්වා මේ ප්‍රතිත්‍රස්ත පනත අපි ඉදිරිපත් කරනවා කියලා. අද ප්‍රතිත්‍රස්ත පනත යටතේ මේ රටේ ත්‍රස්තවාදය තුරන් කිරීමට නොහැකි වන ආකාරයේ කටයුතු සිදු කිරීමට අවසර දෙන බව ඊයේ ආංශික කාරක සභාවේදී ත්‍රස්ත විමර්ශන අංශයේ ප්‍රධානියා CID-ගේ ප්‍රධානියා ඒ වගේම විදේශ අමාත්‍යාංශයේ ලේකම්වරයා මේ කමිටුව ඉදිරියේ පිළිගත්තා. ඒ පනත නෙමෙයි අද ඒකේ තියෙන ත්‍රස්තවාදී හුරතල් කරන දේවල්. ඒකේ තියෙන විදියට
ගරුමන්තුමා කාලය අවසන්
කරනවා. විනාඩි දෙකක් දෙන්න. විනාඩි දෙකක් දෙන්න මම අවසන් කරන්නම්. ඒකේ තියෙන විදියට ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදීෙක්ට පාපොච්චාරණය කරන්න උනත් වෙනදා පුළුවන් සාකාර පොලිස් අධිකාරි ගාව දැන් මහේස්ත්‍රාත්වරයා ගාව පරීක්ෂා කරන්න ඕන වෛද්‍යවරයෙක් ඊට පස්සේ විරුද්ධ වෙනවා නම් ඒත් බෑ. මතක තියාගන්න මහේස්ත්‍රාත්වරු එක්කෙනයි මුළු පැත්තටම ඉන්නේ. ත්‍රස්තවාදී විශ්වකල්ලන් ආවොතින් මා සතියක නඩු පැත්තකට දාලා පාපොච්චාරණ වාර්තා කරන්න වෙන්නේ. මේවා වෙන දේවල්ද? කවුද හුරතල් වෙන්නේ? ත්‍රස්තවාදීෙක් අත්අඩංගුවට ගත්තම ඒකට අනුව අත්අඩංගුවට ගත්ත පොලිස් නිලධාරියෙගේ නමත් කියන්න ඕනේ වෙලෙම. කාටද මේ කියන්නේ? ත්‍රස්තවාදීන්ට. ත්‍රස්තවාදීන්ට කිව්වම මොකද මේ පොලිස් නිලධාරියට එයාගේ දරු පරම්පරාවට වෙන්නේ? අපේ රටේ හිටපු බුද්ධි නිලධාරින්ගේ ජීවිතවලට එදා මොකද්ද වුනේ? පවුල් වලට මොකද්ද වුනේ? අපි පාවා දෙන රට පාවා දෙන මේ වැඩපිළිවෙලට අපි පක්ෂයක් හැටියට
ඒකාබද්ධ විපක්ෂයට විපක්ෂයට විරුද්ධයි. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගෙන් අපි ඉල්ලනවා කරුණා කළා මේ ජාතිය පාවා දෙන රට පාවා දෙන වැඩපිළිවෙලට ඉඩ දෙන්න එපා. අපේ රටේ දේශවලමේ උඩරට නීතිය මුස්ලිම් නීතිය මේ නීති සියල්ල පැත්තකට දාන්න තමුන්වහන්සේ එකඟ වෙන්න ඕන. රටක් හැටියට අපි හැම දෙනාම එක නීතියක් යටතේ එක රටක ජීවත් වෙන්න එකඟ වෙච්ච දවසට ත්‍රස්තවාදය නැති වේවි. අපි කතා කරනකොට ඔබතුමාලගේ ලේ රත් වෙන්නේ නැති වේවි. ඔබතුමාලා කතා කරනකොට අපේ ලේ රත් වෙන එක නැති වේවි. අපි හොඳ සිංහල බෞද්ධයෝ. හැබැයි අපි ලාංකිකයෝ හැටියට මේ රටේ ජාතිවාදයට එරෙහිව ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කරන්න කැමැති ජාතියක් ඒ වෙනුවෙන් එකතු වෙන්න අත්වැල් බැඳගන්න ත්‍රස්තවාදය නැති කරන්න කටයුතු කරමු කියලා ඉල්ලා සිටිමින් තමුන්නාසලට මට අවස්ථාව ලබා දීම ගැන මම ස්තුතිවන්ත වෙමින් නිහඬ වෙනවා.
ගරු අබ්දුල්ලා මෞරු නියෝජ්‍ය අමාත්‍යතුමා.
බිස්මිල්ලා රහ්මාන් රහීම්. கடந்த 21 ஏப்ரல் உயிர்த்த ஞாயிறு அன்று பயங்கரவாதத்தின் கொடூரத்தை உயிரிழந்த அந்த மக்களின் குடும்பங்களின் குடும்பத்தினருக்கு எனது முஸ்லீம் சமூகத்தினது சார்பிலும் எனது சார்பிலும் ஆழ்ந்த அனுதாபத்தை தெரிவித்துக் கொள்கின்றேன். நாட்டு மக்களுக்கிடையில் இயல்பு வாழ்வை உருவாக்குவதற்காக கிறிஸ்தவ கத்தோலிக்கர்கள் நன்மதிப்பை பெற்ற மெல்கம் ரஞ்சித் கர்தினால் அவர்களும் முஸ்லீம் சமூகம் ஏற்றுக்கொண்ட ஜமியத்துல் உலமாவின் தலைவர் ரிஸ் முஃப்தி அவர்களும் மத அதாவது மகா சங்கத்தினரும் மற்றும் முப்படையினரும் பொலிசாரும் விசேடமாக ஜனாதிபதி பிரதமர் எதிர்க்கட்சி தலைவர்கள் போன்றவர்களுடைய அறிக்கைகளும் நாட்டு மக்களுக்கு ஒரு நம்பிக்கையை உருவாக்கி இருக்கின்றது. பல மதங்களும் இனங்களும் வாழ்கின்ற இந்த நாட்டில் நிலையான சக வாழ்வை உருவாக்குவதற்கு உருவாக இறைவனிடம் நான் பிரார்த்திக்கின்றேன். ஆனால் இப்பாராளுமன்றத்திலே தற்பொழுது நடைபெற்றுக் கொண்டிருக்கின்ற நிகழ்வுகளை பார்க்கின்ற போது இங்கு சில உறுப்பினர்கள் இனவாதத்தையும் மதவாதத்தையும் பேசி இஸ்லாத்தை பற்றி முஸ்லீம்களை பற்றி இந்த நாட்டினுடைய முஸ்லீம்கள் ஏற்றுக்கொண்ட எங்களுடைய கட்சியினுடைய தலைவர் ரிஷாட் பதுதீன் அமைச்சர்கள் பற்றி ஏனைய அமைச்சர்கள் பற்றி பாராளுமன்ற உறுப்பினர்கள் பற்றி கவர்னர்கள் இருக்கின்ற இரண்டு முஸ்லீம் கவர்னர்கள் பற்றி பல வாரான தூசித்து அவ மரியாதைகளை ஏற்படுத்திக் கொண்டிருக்கின்றார்கள். இப்படிப்பட்ட நிகழ்ச்சிகள் எதிர்காலத்திலே இன ஐக்கியத்தை உருவாக்க முடியாது. உங்களுக்கு தெரியும் நேற்றைய தினம் எங்களுடைய அத்துலிய ரத்ன தேரர் அவர்களும் இன்று டாக்டர் நரீன் ஜேதிஸ் அவர்களும் முஸ்லீம்களுக்கு வந்திருக்கின்ற கலாச்சார விழுமியங்கள் 10-16 வருடங்களுக்கு உருவாகியதாகவும் இது இஸ்லாமிய பயங்கரவாதம் என்றும் முஸ்லீம் பயங்கரவாதம் என்றும் இனவாதத்தை போதிக்கின்ற முஸ்லீம் தலைவர்கள் என்றும் இன்று அவர்களுடைய உரைகளிலே ஆற்றினார்கள். இந்த செய்தி நாட்டு மக்களுக்கு ஒரு பிழையான வழிகாட்டலை முஸ்லீம் சமூகத்தை பற்றிய ஒரு பிழையான புரிந்துணர்வை ஏற்படுத்துவதற்கு வழிவகுக்கும். உங்களுக்கு தெரியும் 30 வருடகால யுத்தம் பயங்கரவாதத்தை ஒழிப்பதற்கு அன்றே அந்த சமூக தலைவர்களுக்கு மத்தியிலே அல்லது அந்த இன மக்களுக்கு மத்தியிலே இந்த நாட்டுக்கு ஒரு ஒத்துழைப்பு கிடைக்கவில்லை. இன்று எங்களுடைய சமூகம் 22 லட்சம் மக்களுடைய எதிர்ப்பினை இந்த பயங்கரவாத குழுக்கள் இன்று எங்களுடைய நேற்று ஜனாதிபதி அவர்கள் உரையாற்றுகின்ற போது ISIS அல்லது IS என்கின்ற 2 எழுத்துக்களையோ 4 எழுத்துக்களையோ ஒபாமா முன்னாள் அமெரிக்க தலைவர் பாவிக்க வேண்டாம் என்று கூறினார்கள் என்று கூறினார். ஆனால் நாங்கள் அதனை வலுக்கட்டாயமாக நாங்கள் பாவிக்க வேண்டிய ஒரு சூழலுக்கு ஏன் வந்திருக்கின்றோம் என்றால் இந்த ISIS பயங்கரவாதிகளுக்கும் இஸ்லாத்துக்கும் முஸ்லீம்களுக்கும் இந்த தொடர்பும் இல்லை என்பதை இந்த நாட்டிலே வாழ்கின்ற 22 லட்சம் முஸ்லீம்களும் அவர்களுடைய துக்கம் அவர்களுடைய தூக்கமின்மை அவர்களுடைய பிரார்த்தனை அத்தனையும் என்று தெளிவுபடுத்திக் கொண்டிருக்கின்றது. 30 வருடம் சென்ற பயங்கரவாதத்தை ஒழிக்க நினைத்த போது இந்த நாட்டு அரசாங்கங்கள் எங்களுடைய சமூகம் இந்த நிகழ்ச்சி திட்டத்தை 10 நாட்களுக்குள் முடிவுக்கு கொண்டு வருவதற்கு முஸ்லீம்கள் தான் காரணமாக இருந்தார்கள் என்று எங்களுடைய நேற்றைய உரையிலே ஜனாதிபதி அவர்கள் தெளிவாக கூறியிருக்கின்றார்கள். அதே போன்று இங்கு எந்த ஒரு கிறிஸ்தவ மகனும் இங்கு இருக்கின்ற பல பாராளுமன்ற உறுப்பினர்கள் எங்களுடைய நண்பர்கள் ஜோன் அமர்த்துங் அமைச்சர் அவர்கள் இருந்து இங்கு இருக்கின்ற அனைத்து அதாவது தெற்கு பகுதியிலே வாழ்கின்ற சில உறுப்பினர்களை தவிர இங்கு புத்திர மாவட்டத்திலே, கழுத்துறை மாவட்டத்திலே, கம்பஹா மாவட்டத்திலே இருக்கின்ற எந்த ஒரு கிறிஸ்தவ பாராளுமன்ற உறுப்பினரும் இனவாத பேச்சுக்களை பேசவில்லை, முஸ்லீம்களை புண்படுத்தவில்லை. ஆனால் முஸ்லீம் சமூகம் ஏற்றுக்கொண்ட ஒரு மார்க்கம்தான் இயேசுநாதர் என்கின்ற ஈசாநவியினுடைய இஞ்சில் வேதத்தை நாங்கள் ஏற்றுக்கொண்டிருக்கின்றோம். இந்த உலகம் 125,000 நபிமார்களை கொண்டு ஆதம் என்கின்ற இடம் என்கின்றவரும், மூசா என்கின்ற மோசே என்கின்றவரும், இப்ராஹிம் என்கின்ற ஏப்ரஹாம் என்கின்றவரும், ஈசா என்கின்ற இயேசு என்கின்றவரும் நாங்கள் ஏற்றுக்கொண்ட நபிமார்கள். அவர்கள் 4 வேதத்துக்கு அடிப்படையிலே, 4 உங்களுக்கு தெரியும், குர்ஆன் என்பது ஒரு மார்க்கம், அது இந்த உலகத்திற்கும் மறுஉலக வாழ்வுக்கும் வழிகாட்ட வந்த மார்க்கமாகும். இந்த மார்க்கத்தை பற்றி, இந்த முஸ்லீம் சமூகத்தை பற்றி முஸ்லீம் தலைவர் முஸ்லீம் மக்களால்
ஒரு நிமிடம் இருக்கு, 5 நிமிடங்கள் மேலதிக ஒரு நிமிடம் தரப்பட்டிருக்கு.
இன்று அந்த வேதங்கள் அத்தனையும் என்ன கூறியது? நல்ல வழிகாட்டல்களை. குர்ஆன் என்பது இவ்வுலக வாழ்வுக்கும் மறுஉலக வாழ்வுக்கும் வழிகாட்ட வந்த மார்க்கமாகும். அரபியை பற்றி கூறுகின்றார்கள், அந்த குர்ஆன் அரபியிலே தான் இறைவனால் அருளப்பட்டது, அதனை புரிந்து கொள்வதற்காக மதரசாக்கள் உருவாக்கப்பட்டது. எந்த மதரசாவும் எந்த இஸ்லாமிய இயக்கங்களும் பயங்கரவாதத்தை போதிக்கவில்லை. இன்று அமைச்சர் ரிஷாத் பதுதீன் அவர்கள் மீது இங்கு இருக்கின்ற சில தலைவர்கள், அதாவது வங்குரோத்து தலைவர்கள், எதிர்காலத்திலே ஆட்சிக்கு வர முடியாதவர்கள், வாக்கு இல்லாதவர்கள் எல்லாம் இன்று அவர் மீது பழியை சுமத்துகின்றார்கள், அவர் மீது கை நிட்டுகின்றார்கள். இஸ்லாத்தின் பார்வையிலே இந்த உலகத்திலே ஏற்றுக்கொண்ட ஒரு மார்க்கமாக, வாழ்வளிக்கின்ற மார்க்கமாக இருக்கின்ற இஸ்லாத்தை பற்றியோ முஸ்லீம்களை பற்றியோ அவதூறு சொல்வதை நிறுத்தி இந்த 225 பாராளுமன்ற உறுப்பினர்களும் சமாதானத்துக்காக, நிலைபெறான ஆட்சிக்காக, நிலைபெறான வாழ்வுக்காக நீங்கள் அனைத்தும் ஒன்றுபட வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.